අයිබුවන් ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේ සිවවන පාඩමේ දෙවන කොටස. එහෙම නැත්නම් ක්‍රීඩා හා එලිමහන් ක්‍රියාකාරකම් වල යෙදෙමු කියන පාඩමේ දෙවනි කොටස වෙන නෙට්බෝල් ක්‍රීඩාව පිළිබඳව. ඕගොල්ලෝ මේ වෙන විට නෙට්බෝල් ක්‍රීඩාව 6 ශ්‍රේණියේ සිට ඉගෙනගෙන අවසන්. ඉතින් අපි අද සාකච්ඡා කරන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයන් දෙකක් තුනක් පිළිබඳව. මුලින්ම පුංචි හැඳින්වීමක් කරමින් නෙට්බෝල් ක්‍රීඩාව පිළිබඳව. ඕගොල්ලෝ දන්නවා නෙට්බෝල් ක්‍රීඩාව කාන්තාවන් අතර තමයි වඩාත් ජනප්‍රිය වෙන්නේ. නමුත් මේ වන විට පිරිමි ක්‍රීඩකයෙකුත් ක්‍රීඩා කරන ක්‍රීඩාවක් බවට නෙට්බෝල් ක්‍රීඩාව පත් වෙලා තියෙනවා. ඉතින් නෙට්බෝල් ක්‍රීඩාව ක්‍රීඩා කරන්න කණ්ඩායමකට ක්‍රීඩිකාවන් හෝ ක්‍රීඩකයින් 12 දෙනෙක් ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් 7 දෙනෙකු සිටියත් අපිට තරඟය පවත්වන්න බැරි අවස්ථාවලදී 5 දෙනෙකු පමණ සිටියත් අපිට මේ ක්‍රීඩාව කරගෙන යෑමේ හැකියාව ලබා දීලා තියෙනවා. හින්දු වේ පුතේ, මේ ක්‍රීඩාව සිදු කිරීම සඳහා අවම වශයෙන් අපිට අවශ්‍ය වෙන පහසුකම් ටිකක් තියෙනවා. ඒ පහසුකම් තමයි ක්‍රීඩා පිටියක්, විදුම් කණු දෙකක් සහ පන්දුවක්. මෙන්න මේ කියන උපකරණ යොදාගෙන අපිට නෙට්බෝල් ක්‍රීඩාව කරන්න පුළුවන්.
ආදරණීය දුවේ පුතේ, මීළඟට අපි සාකච්ඡා කරනවා නෙට්බෝල් ක්‍රීඩාවට අදාළව තරඟ වදින ක්‍රීඩිකාවන්ගේ නාම පිළිබඳ. පළවෙනි එක තමයි විදින්නිය. විදින්නියට අපි හඳුන්වනවා ගෝල් ෂූට කියලා. අපි එහි කෙටි නාමය ලෙස GS ලෙස හඳුන්වනවා. දෙවන ක්‍රීඩිකාව ආක්‍රමණ කරන්නිය. ඇය ගෝල් ඇටැක් GA නමින් හඳුන්වනවා. තුන්වන ක්‍රීඩිකාව අංශ ආක්‍රමණ කරන්නිය. වින් ඇටැක් WA ලෙස හඳුන්වනවා. මීළඟ ක්‍රීඩිකාව මැද සිටින්නිය. සෙන්ටර් C ලෙස හඳුන්වනවා. අංශ රකින්නිය. වින් ඩිෆෙන්ස් WD ලෙස හඳුන්වනවා. ගෝල් රකින්නිය. ගෝල් ඩිෆෙන්ස් GD ලෙස හඳුන්වනවා. හත්වන ක්‍රීඩිකාව ගෝල් කීපර් GK ලෙස හඳුන්වනවා. මීළඟට අපි නෙට්බෝල් ක්‍රීඩාවේ මූලික දක්ෂතා ටික පිළිබඳ කතා කරමු. ඒ තමයි පන්දු පාලනය, පාද හුරුව, ආක්‍රමණය, වැලැක්වීම හෝ රැකීම, විදීම. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ඔබ මෙම දක්ෂතාවල පන්දු පාලනය හා පන්දු හුරුව ඉගෙන ගත්තා මතකද? 10 ශ්‍රේණියේදී අපි ඉගෙන ගන්නේ ආක්‍රමණය, වැලැක්වීම, විදීම කියන මූලික දක්ෂතා ගැන පමණයි.
එහෙමනම් දුවේ පුතේ, අපි මුලින්ම ආක්‍රමණය කියන්නේ මොකද්ද කියලා බලමු. නෙට්බෝල් ක්‍රීඩාවේ යෙදීමේදී ලබාගත් පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් මගහැර තම පිලේ ක්‍රීඩිකාවන් අතර හුවමාරු කරගනිමින් තම විදුම් කණුව වෙත ගෙන යාම ආක්‍රමණය ලෙස හඳුන්වනවා. ක්‍රීඩාව හොඳින් පවත්වාගෙන යාම සඳහා ආක්‍රමණයේදී ප්‍රතිවාදී කණ්ඩායම විසින් බාධා කිරීම කළ යුතුයි. මොනවද ඒ බාධා කිරීම? පළවෙනි එක තමයි ක්‍රීඩිකාවන් විසින් එවනු ලබන පන්දුව ලබා ගැනීම වැළැක්වීම. දෙවැන්න, පන්දුව ලබා ගැනීම සඳහා නිදහස් ස්ථානයකට යාම වැළැක්වීම. තෙවැන්න, පන්දුව ක්‍රීඩිකාවන් අතර යැවීමට බාධා කිරීම කළ යුතුයි. මෙන්න මේ කියන කාරණාවන් අපිට බාධා කිරීම කියලා කතා කරන්න පුළුවන්. ආක්‍රමණ දක්ෂතාව දියුණු කරන්න දුවේ පුතේ, අපිට එදිනෙදා එහෙම නැත්නම් ක්‍රීඩා පිටියේදී කරන්න පුළුවන් ක්‍රියාකාරකම් මොනවද කියලා හඳුනගමු. ඒ ක්‍රියාකාරකම් තමයි පැත්තෙන් පැත්තට දිවීම, පිටුපසට හා ඉදිරිපසට දිවීම, සික්සැක් ක්‍රමයට එහෙම නැත්නම් අක්වක්‍රමයට දිවීම, ෂණිකව දිශාව වෙනස් කරමින් දිවීම, වේගය හා දිශාව වෙනස් කරමින් දිවීම වැනි ක්‍රියාකාරකම් අපිට සිදු කරන්න පුළුවන්.
අපි මීළඟට හඳුනා ගන්නා දක්ෂතාවය තමයි වැළැක්වීම හෙවත් රැකීම. රැකීම ප්‍රධාන අංශ තුනක් යටතේ තමයි සිදුවිය යුත්තේ. ඒ රැකීමේ අංශ තුන මොනවද කියලා අපි මීළඟට සාකච්ඡා කරමු. පළවෙනි එක තමයි පුතේ ක්‍රීඩිකාව රැකීම. දෙවැනි එක තමයි පන්දුව රැකීම. තුන්වැනි එක තමයි ස්ථානය රැකීම. ක්‍රීඩිකාව රැකීම කියලා කියන්නේ අපි පන්දුව විසිකරනු ලබන ක්‍රීඩිකාවට පන්දුව යාමට නොදී එම ක්‍රීඩිකාවට බාධා කිරීම. දෙවන එක පන්දුව රැකීම යනු පුතේ පන්දුව විරුද්ධ පිලේ ක්‍රීඩිකාවට යෑමට නොදී පන්දුව එන දිශාව බාධා කිරීම. තුන්වෙනි එක ස්ථානය රැකීම යනු පුතේ ක්‍රීඩිකාවකට යා හැකි ස්ථානයකට යා නොදී ඒ රැකීම. ඒ වගේ තමයි ප්‍රතිපාදී පිලේ ක්‍රීඩිකාවන් අතර හුවමාරුවන පන්දුව උපක්‍රමශීලී ලෙස වළක්වා තම පිල සතුකර ගැනීම. මෙම වැළැක්වීමේ මෙම රැකීමේ දක්ෂතාවයන් ක්‍රීඩිකාවන්ගේ එක් දක්ෂතාවයක් වෙන්න ඕන. ඒ වගේම තමයි දුවේ පුතේ මෙම දක්ෂතාවය පවත්වා ගන්න වළක්වන ක්‍රීඩිකාවන් කළ යුතු කාර්යයන් කීපයක් තියෙනවා. එම කාර්යයන් මොනවද කියලා අපි හඳුනා ගනිමු. පළවෙනි එක තමයි ඉතා කාර්යක්ෂමව ප්‍රතිවාදියා රැකීම. දෙවැනි එක ප්‍රතිවාදියා අතැති පන්දුව යැවුමට හෝ විදුමට බාධා කිරීම. තුන පන්දු යැවුමෙන් පසු වහාම ප්‍රතිවාදියා රැකීම. ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩා ශෛලිය වහා අවබෝධ කර ගැනීම. මේ අනුව මේ විදියට තමයි මෙම කාර්යයන් සම්පූර්ණ වෙන්නේ.
ආදරණීය දුවේ පුතේ, අපේ ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේ සාකච්ඡා කරන තුන්වන දක්ෂතාවේ, එහෙම නැත්නම් විදීම පිළිබඳව. ගෝල් කවය තුල සිට විදුම් කණුවේ වලල්ල තුලට පන්දුව දැමීම විදීම ලෙස හඳුන්වනවා. පන්දුව විදීමේදී අත් සහ පාද නිවැරදිව හසුරවන්න ඕනි. විදුම් කණුවක් අඩි 10ක් උස්වන අතර ගෝල් කවය තුල ඕනෑම ස්ථානයක සිට විදීම කළ හැකි. මෙන්න මේ කියන විදීමේ දක්ෂතාවය පුහුණු වීම සඳහා අපිට මේ ශිල්පීය ක්‍රමය ප්‍රධාන අවදීන් කිහිපයකට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ අවදීන් වලින් පළවෙනි අවදිය මෙන්න මේ විදියට තමයි අපේ ශරීරය හසුරව ගන්න ඕනේ. සිරුර ඍජුව තබාගෙන ඉහළට එසවූ අත ඇඟිලි මත පන්දුව රඳවා තබාගෙන අනිත් අත ආධාරකයක් ලෙස තබා ගනිමින් හිසට ඉහළින් නළලට ඉදිරියෙන් පන්දුව තබා ගැනීම තමයි පළවෙනි අවධිය වෙන්නේ. ඊළඟට දෙවන අවධියේදී අපි දනහිස් මදක් නවමින් විදීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. තුන්වෙනි අවධියේදී දනහිස් වලින් සිරුර දිගහැරීමත් සමග දෑත් සම්පූර්ණයෙන්ම දිගහැරලා වලල්ල ඉලක්ක වනසේ මැණික් කටුවෙන් පන්දුව ඉහළට තල්ලු කිරීම සිදු කරමින් පන්දුව නිදහස් කරනවා. මෙන්න මේ විදියට විදීමේ ශිල්පීය ක්‍රමේ ප්‍රධාන අවදීන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මෙන්න මේ කියන ක්‍රියාකාරකම් මගින් විදීම ප්‍රගුණ කරන්න පුළුවන්. මේක අපිට ඕනනම් නිවසේදී කරන්නත් පුළුවන්. ඊට අමතරව ක්‍රීඩා පිටියේදී කරනව නම් තමයි අපිට මේක ඉතාම හොඳින් ප්‍රගුණ කරගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මොනවද ඒ ප්‍රගුණ කරන්න පුළුවන් ක්‍රියාකාරකම් කියලා. පළමුවෙන්න තමයි ගෝල් කවයේ එක් එක් ස්ථානවල සිට විදීම පුහුණු වීම. දෙවැන්න වළක්වන ක්‍රීඩිකාවගේ බාධා කිරීම සමග විදීම පුහුණු වීම. ඊට අමතරව බිත්තියක සලකුණු කරන ලද ඉලක්කයක් යොදා ගනිමින් අඩි 3ක පමණ ඈත සිට ඒ සලකුණට පන්දුව දෑතින් විදීමත් අපිට කරන්න පුළුවන්. මෙන්න මේ කියන ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් අපිට විදීමේ ක්‍රියාකාරකම ප්‍රගුණ කිරීමේ හැකියාව ලැබෙනවා.
දුවේ පුතේ, සෑම ක්‍රීඩාවක් සඳහාම සම්මත නීති රීති තිබෙන බව ඔබ දන්නවා. ඒ වගේම නෙට්බෝල් ක්‍රීඩාවටත් සම්මත නීති රීති කිහිපයක් තියෙනවා. මෙම නීති සකස් කරන්නේ සහ හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර නෙට්බෝල් සම්මේලනය මගින්. ක්‍රීඩාව පාලනය වන්නේ නීති රීති මගින්. නෙට්බෝල් ක්‍රීඩාවේ නීති රීති හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රධාන නීති රීති 21ක් යටතේ. එයින් නීති කිහිපයක් පිළිබඳව මීට පෙර වසරවලදී දැනුමක් ලබාගත් ඔබට මෙම වසරේදී ආක්‍රමණය රැකීම හා විදීමට අදාළ නීති රීති පිළිබඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. රැකීමේදී හා ආක්‍රමණයේදී විරුද්ධ ක්‍රීඩිකාවගේ ඇඟේ හැප්පීම, තල්ලු කිරීම, පහර දීම, පන්දුව උදුරා ගැනීම ආදී සිදු කළ නොහැකි. රැකීමේදී දෑත් දෙපසට විහිදුවාගෙන රැකීම කළ නොහැකි. පන්දුව ලබාගත් ක්‍රීඩිකාව මීටර් 0.9ක් එහෙම නැත්නම් අඩි 3කට වඩා අඩු පරතරයක සිට බාධා කිරීම නොකළ යුතුයි. පන්දුව විදීමේදී මීටර් 0.9ක් එහෙම නැත්නම් අඩි 3කට වඩා අඩු පරතරයක් නොමැතිව සිටගෙන අත් විහිදා අවහිර කිරීම කළ නොහැකි. ඉහත සඳහන් නීති උල්ලංඝනය කළ විට දඬුවම් යවුමක් හෝ විදීමක් එම ස්ථානයේ සිටම ලබා දෙනවා. වරද කළ ක්‍රීඩිකාව වරද නොකළ ක්‍රීඩිකාවගේ පසකින් ඇයට බාධාවක් නොවනසේ සිටගත යුතුය. වරද නොකළ ක්‍රීඩිකාවගේ අතින් පන්දුව ගිලිහෙනතුරු වරද කළ ක්‍රීඩිකාවට ක්‍රීඩාවට සහභාගී විය නොහැකි. එක් පිලක ආක්‍රමණ ක්‍රීඩිකාවක් හා ප්‍රතිවාද පිලෙහි රකින ක්‍රීඩිකාවක් අතර ක්‍රීඩා පිටිය තුලදී පන්දුව උඩ දැමීමක්, අපි එයට කියනවා ටොසප් කියලා, එය සිදු කර ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට ඇතැම් අවස්ථාවලදී සිදු වෙනවා. මීට අමතරව ක්‍රීඩාව ආරම්භ කිරීමට සම්බන්ධ නීති, ක්‍රීඩක ප්‍රදේශ සම්බන්ධ නීති, පන්දුව හා සම්බන්ධ නීති, පාද චලනයන් හා සම්බන්ධ නීති, ලකුණු ලබා ගැනීම සම්බන්ධ නීති, බාධා කිරීම සම්බන්ධ නීති, ශාරීරික ඝට්ටන සම්බන්ධ නීති, ඉහතින් කතා කළ කරුණු අනුව නීති රීති සැකසීලා තියෙනවා.
ආදරණීය දුවේ පුතේ, ඔයාලා දන්නවා නෙට්බෝල් ක්‍රීඩා පිටිය පිළිබඳව. එහි දිග මීටර් 30යි සෙන්ටිමීටර් 50ක් වන අතර පළල මීටර් 15යි සෙන්ටිමීටර් 25ක් වෙනවා. මේ ක්‍රීඩා පිටිය ඍජුකෝණාෂ්ටාකාර ක්‍රීඩා පිටියක්. ඊට අමතරව මේ ක්‍රීඩා පිටිය සමාන කොටස් තුනකට බෙදලා තියෙන්නේ. මේ කොටස් තුන එක කොටසක් මැද පෙදෙස ලෙසත්, අනෙත් කොටස් දෙක ගෝල් පෙදෙස ලෙසත් නම් කරලා තියෙනවා. ක්‍රීඩාව ආරම්භ වෙන්නේ ප්‍රධාන විනිසුරුගේ නලා හඬට මැද යවුමකි. තරඟ ආරම්භක නීතියට අනුව මැද සිටින්නිය හැර අන් සියලුම ක්‍රීඩිකාවන් තමාට ක්‍රීඩා කළ හැකි ගෝල් පෙදෙස තුල සිටිය යුතුය. දුවේ පුතේ, විනිසුරුගේ නලා හඬට තප්පර 3ක් ඇතුළත පාපිලිබඳ නීතිය අනුගමනය කරමින් මැද යවුම කරන්න ඕනේ. සෑම සාර්ථක විදීමකින් අනතුරුවම කණ්ඩායම් මාරුවෙන් මාරුවට මැද යවුම ලබාගත යුතු වෙනවා.
මීළඟට දුවේ පුතේ අපි කතා කරන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ සිදුවන වැරදිවලට දෙන දඬුවම් ගැන. තරග විනිශ්චයේදී ලබා දෙන තීරණ වැඩිදුරටත් පැහැදිලි කිරීම සඳහා විනිශ්චකරුවන් විසින් හස්ත සංඥා භාවිතා කරනවා. 10 ශ්‍රේණියේ පෙළපොතේ පිටු අංක 62 සහ 62 මේ රූප සටහන් පෙන්වලා දීලා තියෙනවා. දුවේ පුතේ, නෙට්බෝල් ක්‍රීඩාවේදී සිදුවන වැරදි සඳහා දඬුවම් වෙන්නේ මෙන්න මේ විදියට. පළවෙනි එක තමයි නිදහස් යවුමක් ලබා දෙන්න පුළුවන්. දෙවෙනි එක දඬුවම් යවුමක් හෝ විදීමක් ලබා දෙන්න පුළුවන්. තුන්වෙනි එක තුලට විසිකිරීමක් ලබා දෙන්න පුළුවන්. හතරවෙනි එක දෙදෙනෙකු අතර උඩ විසිකිරීමක් සිදු කරන්න පුළුවන්.
ආදරණීය දුවේ පුතේ, නෙට්බෝල් ක්‍රීඩා කිරීමේදී ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විනිශ්චය ගැන. මේ විනිශ්චය කිරීම සඳහා මෙන්න මේ කියන විනිශ්චය මණ්ඩලය අපිට අවශ්‍ය වෙනවා. ක්‍රීඩාව පාලනය කිරීමට හා තීරණ ලබා දීමට විනිශ්චයකරුවන් දෙදෙනෙකු, ඊට අමතරව කාලගණක නිලධාරීන් දෙදෙනෙකු, ලකුණු සටහන් කරන්නන් දෙදෙනෙකු අවශ්‍ය වෙනවා. අපි මුලින්ම කතා කර ක්‍රීඩාව පාලනය කරන විනිශ්චයකරුවන් දෙදෙනා තමන්ට අදාළ ප්‍රදේශ තෝරා ගැනීම සඳහා කාසියක් උඩ දමලා තමයි ඒ තීරණය ගන්නෙ. ඒ අනුව විනිසුරුවන් ක්‍රීඩා පිටිය දෙසට මුහුණලා සිටගත් විට දකුණු දිශාවට ඇති අර්ධය තමයි විනිශ්චය කිරීම සිදු කරන්නේ. මෙන්න මේ කියන විනිශ්චය මණ්ඩලය විනිශ්චය කරන තරඟයක් තමයි ඕගොල්ලෝ නෙට්බෝල් තරඟයක් විදියට නිවාසාන්තර ක්‍රීඩාවලදී, ඊට අමතරව කලාප ක්‍රීඩා තුලදී සහ අනෙකුත් තරඟවලදී දකින්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, අපි අද දවසට අදාළව සාකච්ඡා කරපු නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයන් පිළිබඳව සාකච්ඡා කළා අවසන්. ඕගොල්ලොන්ට තීරකවරුන්ගේ හස්ස සංඥා ගැන අධ්‍යයනය කිරීම සඳහා පෙළපොත පරිශීලනය කිරීමේ අවස්ථාවත් තිබෙනවා.
එම පරිශීලනය කිරීමේදී තීරකවරුන්ගේ නිල හස්ත සංඥා ලෙස යැවුම යා යුතු දිශාව, පාද චලනය, කෙටි දුර පෙන්වීම, ශාරීරික ඝට්ටන, රඳවාගත් පන්දුව, උඩ විසිකිරීම වැනි හස්ත සංඥා ඔයාලට හඳුනා ගන්න පුළුවන්. ඒ පිළිබඳව සහ කෙටි විරාමයක් ලබා ගැනීම, බාධා කිරීම, වාසිදායක නීතිය පිළිපැදීම, කොටස් දෙකකට උඩින් යැවීම වැනි හස්ත සංඥා භාවිතා වෙනවා. එහෙමනම් දුවේ පුතේ, අදට නියමිත පාඩම අවසන් කරන අතර මේ ශ්‍රවණය කළ ආදරණීය ඔයාලා හැමෝටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නා මා උඩුගම කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත කුමාරගේ.
මම ගාමාගෙදර දිතීක පාසලේ ක්‍රීඩාභාර ආචාර්ය මදුසංක සමරවීර.